අදදින කෘෂිවිද්‍යා විෂය යටතේ මම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ 13 ශ්‍රේණියේ දෙවන ඒකකය වන ආහාර හා පෝෂණය පාඩමට සම්බන්ධ අනුමාතෘකාවක් ගැනයි. එම පාඩමේ තිබෙන නිපුණතා මට්ටම 2-4 යටතේ අපි කතා කරන පරිරක්ෂණ මූලධර්ම අනුගමනය කරමින් ආහාර පරිරක්ෂණය කිරීම සඳහා ක්‍රමපිළිවෙත් සැලසුම් කරයි කියන මාතෘකාව යටතේ තමයි, ආහාර පරිරක්ෂණය කියන මාතෘකාව යටතේ තමයි මම අද පාඩම කරන්න බලාපොරොත්තු වෙන්නේ. එතකොට මෙතෙන්දී අපිට ඉස්සෙල්ලාම කතා කරන්න වෙනවා මොකක්ද මේ ආහාර පරිරක්ෂණය කියන්නේ කියලා. අපිට ආහාර පරිරක්ෂණය කිව්වහම ආහාර කල් තබා ගැනීම කියන අදහස ඇත්තටම අපේ හිතවලට එනවා. ඉතින් අපි බලමු ඇත්තටම මේ ආහාර පරිරක්ෂණයේදී සිදුවෙන්නේ කල් තබා ගැනීම විතරක්මද කියලා. නෑ, ඇත්තටම කල් තබා ගැනීම එක අරමුණක් පමණයි. ඒකෙදී විශේෂයෙන්ම අපි පුළුවන් තරම් පරිරක්ෂණය කරපු ආහාරයක් කියන්නේ මොකද්ද කියලා අපි කතා කරොත් එහෙම අපිට උදාහරණ කියන්න පුළුවන්. කිරිපිටි කියලා කියන්නේ අපි අතර තියෙන හොඳම පරිරක්ෂණය කරපු ආහාරයක්. ඒ වගේම තමයි ජෑම්, කෝඩිය, ඒවා විශේෂයෙන් අපි පරිරක්ෂිත ආහාර විදිහට ගන්නවා. එතකොට අපි එතනදී ආහාර පරිරක්ෂණයේදී පෝෂණ ගුණය, ආහාරයේ රසය, පෙනුම, වයනය වගේ ගුණාත්මක ලක්ෂණ හැකිතාක් නොවිනස්ව පවත්වාගෙන ගන්න ගමන්ම නරක් වීමට බලපාන සාධක කෘතිමව පාලනය කිරීමකුත් පරිරක්ෂණයේදී සිදුවෙනවා. ඒ වගේම නාස්තිය වළක්වලා ආහාර කල් තබා ගැනීමේ ක්‍රියාවලියකුත් මේකෙදී සිදුවෙනවා. ඒ නිසා ඇත්තටම අපි ආහාර පරිරක්ෂණය කියන එක නිර්වචනය කරනවා නම් ආහාර පරිරක්ෂණය යනු ආහාරවල පෝෂණ ගුණය, වයනය, රසය, පෙනුම ආදී ගුණාත්මක ලක්ෂණ හැකිතාක් නොවිනස්ව පවත්වා ගනිමින් නරක් වීමට බලපාන සාධක කෘතිමව පාලනය කරමින් නාස්තිය වළක්වා ආහාර කල් තබා ගැනීමේ හා හැසිරීමේ ක්‍රියාවලියයි කියලා නිර්වචනය කරන්න පුළුවන්. ඊළඟට අපි බලමු ඇයි මේ ආහාර පරිරක්ෂණය අපිට වැදගත් වෙන්නේ කියලා. දැන් අපි බැලුවොත් එහෙම ඇත්තටම කිරි, මස්, මාළු, එළවලු පළතුරු වගේ ආහාර අපි දන්නවා ගුණාත්මක බවින් ගොඩක්ම උසස්. ඒ ආහාරවල තියෙන පෝෂක අපේ ශරීරයට ඉතාම වැදගත්. නමුත් ඒ ආහාර ඉක්මනින් නරක් වන සුළු බව අපි දන්නවා. ඒ නිසා මේ අන්නේ වගේ ගුණාත්මක වශයෙන් උසස් ඒ ඉක්මනින් නරක් වන ආහාර කල් තබා ගැනීමට ආහාර පරිරක්ෂණය ඉතාම වැදගත් වෙනවා. ඒ වගේම සමහර ආහාර වර්ග තියෙනවා එක කාලයකට විතරක් විශාල ලෙස අස්වනු ලැබෙන. දැන් අපි ගත්තොත් එහෙම අඹ. අඹ කියන පළතුර ගත්තොත් අපි දන්නවා වසරේ එක් කාලයකදී කාල සීමාවකදී පමණයි අපිට ඒකේ විශාල වශයෙන් අස්වැන්න ලැබෙන්නේ. එතකොට ඒ වගේ කාලයකදී අපිට පරිරක්ෂණ ක්‍රම අනුගමනය කරලා වසර පුරාම පරිභෝජනයට ගන්න පුළුවන් ආකාරයට සකස් කරගන්න හැකියාව තියෙනවා. ඊළඟට අතිරික්ත නිෂ්පාදන සංරක්ෂණය කිරීම මගින් නාස්තිය අවම කරගන්න පුළුවන්. ඒ වගේම අපිට පුළුවන් පරිරක්ෂිත ආහාර ක්ෂණික ආහාර විදිහට විවිධ රසවලින් යුක්ත ආකාරවලට සකස් කරගන්න. ඊළඟට ආහාරවල පෙනුම වෙනස් කරන්න පුළුවන්. හොඳම උදාහරණය තමයි කුඩා දරුවන්ට උදෑසන ආහාරයක් විදිහට සමහර අවස්ථාවලදී දෙන ආහාරයක් තියෙනවා, කෝන්ෆ්ලේක්ස් කියලා. ඒ කෝන්ෆ්ලේක්ස් කියන ආහාරය ඇත්තටම තිරිඟු පිටි වලින් හදලා තියෙන්නේ. නමුත් ඒකේ තියෙන පෙනුම වෙනස් කරලා තියෙනවා. එතකොට කුඩා දරුවන්ගේ ආහාර රුචිය වැඩි වෙන ආකාරයට සකස් කරලා තියෙනවා. එතකොට ඒකත් අන්න පරිරක්ෂිත ආහාරයකට හොඳ උදාහරණයක්. ඊළඟට දැන් තව එකක් තමයි ආහාරවල බර සහ පරිමාව අඩු කරලා අපිට ගබඩා කරන්න පහසු වෙනවා. දැන් උදාහරණයකට ගත්තොත් අපි කිරි, දියර කිරි විදිහට අපිට ගබඩා කරලා තියාගන්න වැඩි ඉඩකඩක් අවශ්‍යයි. නමුත් අපි කිරි පිටි නිෂ්පාදනය කිරීමේදී අර දියර පිටිවල තියෙන ජලය ඉවත් කරලා නිෂ්පාදනය කර ගන්නා නිසා ඒකේ තියෙන බර සහ පරිමාව දෙකම අඩු වෙලා අපිට අඩු ඉඩකඩක ගබඩා කර තබා ගැනීමේ හැකියාව ලැබෙනවා. ඒ වගේම අපිට පුළුවන් මේ ආහාර පරිරක්ෂණයේදී නොයෙකුත් පෝෂක මේ ආහාරවලට එකතු කරන්න. එකතු කරලා අපිට ඒ ආහාරයේ ස්වාභාවිකව ලැබෙන පෝෂණ ගුණයට වඩා වැඩි පෝෂණ ගුණයක් එකතු කර ගන්න පුළුවන්. ඊළඟට ඒ වගේම එකිනෙක පෝෂක අවශ්‍යතා අනුව ආහාර සකස් කර ගැනීමේ හැකියාවකුත් මේ ආහාර පරිරක්ෂණ ක්‍රමවලදී අපිට අනුගමනය කරන්න පුළුවන්. හොඳයි, මම හිතනවා ඔයගොල්ලන්ට ආහාර පරිරක්ෂණයේ වැදගත්කම් ටික පැහැදිලි වුණා කියලා. ඊළඟට අපි බලමු ආහාර පරිරක්ෂණ මූලධර්ම ගැන. ප්‍රධාන වශයෙන් ආහාර පරිරක්ෂණ මූලධර්ම දෙකක් ගැන අපි කතා කරනවා. එකක් තමයි නිෂේධනය කිරීම. ඒ කියන්නේ ආහාර නරක් වීමට බලපාන සාධක අපි පාලනය කරනවා. දැන් අපි හිතුවොත් එහෙම ශුද්ධ ජීවීන් මගින් නරක්වන ආහාරයක් අපිට පුළුවන් පාලනය කරන්න, ශුද්ධ ජීවීන්ගේ වැඩිම පාලනය කරලා අපිට ඒකෙදි ආහාරය කල්තබා ගන්න පුළුවන්. ඊළඟ ක්‍රමේ තමයි අක්‍රීය කිරීම හෝ විනාශ කිරීම. ඒ කියන්නේ ශුද්ධ ජීවීන්, විශේෂයෙන්ම ශුද්ධ ජීවීන් අක්‍රීය කිරීම හෝ විනාශ කිරීම මගින් ආහාර පරිරක්ෂණය කරන්න පුළුවන්. එතකොට මූලධර්ම ආහාර පරිරක්ෂණ මූලධර්ම දෙක තමයි නිෂේධනය කිරීම, අක්‍රීය කිරීම හෝ විනාශ කිරීම. ඊළඟට අපි බලමු මේ එක් එක් මූලධර්මයේ යටතේ මොකද්ද සිදුවන පරිරක්ෂණ ක්‍රමය. ඒ වගේම ඒවට උදාහරණ මොනවද? දැන් නිෂේධනය කිරීම කිව්වහම ඒකෙදි ඇත්තටම අපිට පුළුවන් ආහාරය තුල ජලයේ ක්‍රියාකාරීත්වය අඩු කරන්න. එතකොට ඒ සඳහා අපිට පුළුවන් ආහාර වියලීම සහ ලුණු දැමීම සිදු කරන්න. ඊළඟට තවත් ආකාරයක් තමයි ආහාරයේ pH අගය අඩු කරනවා. pH අගය අඩු කිරීමට සඳහා පැසවීම සහ අම්ල එකතු කිරීම කියන දේවල් කරන්න පුළුවන්. ඊළඟට ආහාර පරිරක්ෂක අපි එකතු කරනවා. පරිරක්ෂක එකතු කරපුවාම එතනින් සාන්ද්‍රීකරණය කිරීම තුළින් අපිට පුළුවන් ආහාර පරිරක්ෂණය කරන්න. ඊළඟට අඩු උෂ්ණත්ව භාවිතා කරනවා. අඩු උෂ්ණත්ව භාවිතා කිරීමේදීත් ශුද්ධ ජීවී ක්‍රියාකාරීත්වය අපිට නිෂේධනය කරන්න පුළුවන්. එතකොට ඒ සඳහා නිදසුනක් තමයි ශීතනය සහ අධිශීතනය. ඊළඟට අක්‍රීය කිරීම හෝ විනාශ කිරීම කියන මූලධර්ම යටතේ අපිට ඉස්සෙල්ලාම ගන්න පුළුවන් තාප ප්‍රතිකාරය. එතකොට තාප ප්‍රතිකාරය යටතේ අපි කතා කරනවා පැස්චරීකරණය හා ජීවාණුහරණය කියන ක්‍රම දෙක පිළිබඳව. ඊළඟට අක්‍රීය කිරීම හා විනාශ කිරීම සඳහා යොදා ගන්න පුළුවන් තවත් එකක් තමයි විකිරණවලට ලක් කිරීම. එහෙම නැත්නම් ඒකට අපි කියනවා ප්‍රවිකිරණය කියලා. හොඳයි. ඊළඟට මේ ආහාර පරිරක්ෂණය කිරීමේදී අපිට කතා කරන්නම වෙන එක්තරා ක්‍රියාවලියක් තියෙනවා. මම හිතන්නේ ඕගොල්ලන් මේක අහලා ඇති, මේ බ්ලාන්ච් කරණය කරනවා කියලා. එහෙම නැත්නම් සුබ්‍රීකරණය. බ්ලාන්ච් කරණය නැත්නම් සුබ්‍රීකරණය. එතකොට ගොඩාක් වෙලාවට ආහාර පරිරක්ෂණය කරන්න ඉස්සෙල්ලා පූර්ව ප්‍රතිකාරයක් විදිහට තමයි මේ බ්ලාන්ච් කරණය කියන එක අපි අනුගමනය කරන්නේ. එතකොට මේක බොහෝ විට එළවලු පළතුරු ටින් කිරීම, අධිශීත කිරීම, වියලීම වගේ ක්‍රියාවලිවලට ඉස්සෙල්ලා අපි මේ බ්ලාන්ච් කරණය කරලා තමා ගන්න. බ්ලාන්චින් කරන නැත්නම් බ්ලාන්ච් කරණය කරන ප්‍රධාන ක්‍රම දෙකක් තියෙනවා. තුනක් අපිට අනුගමනය කරන්න පුළුවන්. නමුත් ප්‍රධාන වශයෙන් අපි දෙකක් අනුගමනය කරනවා. එකක් තමයි උණු ජලය මගින් බ්ලාන්ච් කරණය කිරීම. ඒකෙදි අපි සාමාන්‍යයෙන් සෙන්ටිග්‍රේඩ් 100 උණු ජලයේ නැත්තම් නටන ජලයේ මිනිත්තු කීපයක් ගිල්ලලා තියලා ආහාරයේ අපි අයින් කරගන්නවා. හරි, එතකොට මෙතනදී අපි සාමාන්‍යයෙන් ආහාර දැන් එළවලු වර්ගයක් නම් එළවලු වර්ගයේ කුඩා පෙතිවලට කපලා තමයි මේ විදිහට උණු ජලයේ ගිල්වලා විනාඩි කීපයක් තියලා අරගන්නේ. හරි, එතකොට ඒකේ අරමුණ තමයි ඇත්තටම මේකේ තියෙන එන්සයිම ටික අක්‍රීය කිරීම. හරි, ඊළඟට වාෂ්ප මගින් බ්ලාන්ච් කරණය කියන එක කරන්නේ ඒකෙදි අපි හුමාලයට විනාඩි එකක් විතර ආහාරය නිරාවරණය කිරීම තමයි කරන්නේ. හැබැයි මෙතෙන්දී අපිට යොදා ගන්න පුළුවන් නම් 0.1 සෝඩියම් මෙටාත් බයිසල්ෆයිට් අපි කියනවා SMS කියලා ද්‍රාවණයක්. ඒකෙදි අපිට පුළුවන් වර්ණයේ වෙනස් වීම වළක්වගන්න ආහාරයේ. ඊළඟට අපිට ශුද්ධ තරංග මගනොත් බ්ලාන්ච් කරණය කරන්න පුළුවන්. එතකොට මේ සඳහා අපිට මයික්‍රෝවේව් උඳුනක් භාවිත කරන්න පුළුවන්. ඊළඟට අපි යනවා කතා කරන්න. මම හිතන ඕගොල්ලන්ට පැහැදිලි දැන් මේ අපේ පූර්ව ප්‍රතිකාරකයේ ගැන, ඒ කියන්නේ බ්ලාන්ච් කරණය ගැන. ඊට පස්සේ අපි ආහාර පරිරක්ෂණ ශිල්පීය ක්‍රම ගැන කතා කරමු. පරිරක්ෂණ ශිල්පීය ක්‍රම ප්‍රධාන ආකාර තුනක් තියෙනවා. භෞතික ක්‍රම, රසායනික ක්‍රම සහ ජෛව රසායනික ක්‍රම. එතකොට එතනින් ඉස්සෙල්ලාම අපි භෞතික පරිරක්ෂණ ක්‍රම ගැන කතා කරමු. භෞතික පරිරක්ෂණ ක්‍රම යටතේ අපිට කතා කරන්න පුළුවන් තාපය මගින් පරිරක්ෂණය කිරීම, ඊළඟට අඩු උෂ්ණත්ව භාවිතයෙන් පරිරක්ෂණය කිරීම, ඊළඟට විජලනය කිරීම, ඊළඟට අපිට කතා කරන්න පුළුවන් සාන්ද්‍රීකරණය කිරීම, ඊළඟට ප්‍රවිකිරණය කිරීම සහ ටින් කිරීම කියන ක්‍රම භෞතික ක්‍රම යටතේ කතා කරන්න පුළුවන්. එතකොට ඉස්සෙල්ලාම අපි තාපය මගින් ජී පරිරක්ෂණය කරනකොට එතෙන්දී අපි කරන්නේ තාප ශක්තිය යොදාගෙන ශුද්ධ ජීවීන් හා ඔවුන්ගේ බීජාණු විනාශ කිරීම. හරි, ඒ අතරම අහිතකර එන්සයිමීය ක්‍රියා පාලනය කිරීමත් සිදු කරනවා. මේක ප්‍රධාන ආකාර දෙකකට කරනවා, ජීවාණු හරණය සහ පැස්ටරීකරණය. අපි මුලින්ම බලමු ජීවාණු හරණය කියන ක්‍රමය. එතෙන්දී ශුද්ධ ජීවීන්ට අහිතකර විදිහට අපි ඉහළ උෂ්ණත්වයට භාජනය කරලා එතෙන්දී ශුද්ධ ජීවීන් සහ ඔවුන්ගේ බීජාණු විනාශ කිරීම තමයි සිදු කරන්නේ. මෙතනදී සාමාන්‍යයෙන් අපි ජීවාණු හරණ යන්ත්‍රයක් භාවිත කරනවා. කිරි වලට තමයි ප්‍රධාන වශයෙන් මේ ජීවාණු හරණය කියන පැස්ටරීකරණය කියන ක්‍රම දෙක අපි පාවිච්චි කරන්නේ. එතකොට කිරි සඳහා සෙන්ටිග්‍රේඩ් අංශක 121 උෂ්ණත්වයක සහ වර්ග සෙන්ටිමීටර් 6.5ට කිලෝග්‍රෑම් 6.8ක පීඩනයක් යටතේ විනාඩි 15ක් රත් කිරීම සිදු කරනවා. එතකොට මෙහිදී ජීවාණු හරණයට ලක් කරපු විගසම අපි ජීවාණු හරිත භාජන වලට දාලා මුද්‍රා තැබීම අනිවාර්ය වෙනවා. එතකොට මම නැවතත් ඒ තත්ත්ව කියන්නම් ඕගලන්ට. 120 සෙන්ටිග්‍රේඩ් 121 උෂ්ණත්වයේ වර්ග සෙන්ටිමීටර් 6.5ට කිලෝග්‍රෑම් 6.8ක පීඩනයක් යටතේ විනාඩි 15ක් රත් කිරීම තමයි ජීවාණු හරණයේදී කරන්නේ. ඊළඟට අපි බලමු මොකද්ද පැස්ටරීකරණය කරන්නේ කියලා. පැස්ටරීකරණයේදී සාමාන්‍යයෙන් අපි ජීවාණු හරණයට සාපේක්ෂව අඩු උෂ්ණත්ව තමයි යොදාගන්නේ. මෙතෙන්දී අපි ආකාර තුනකට පැස්ටරීකරණය කරනවා. එක ආකාරයක් තමයි ඉහළ උෂ්ණත්ව කෙටි කාල ක්‍රමය. ඒකට කියනවා අපි high temperature short time HTSP කියලා කෙටියෙන් හඳුන්වනවා. මේකෙදි කරන්නේ සෙන්ටිග්‍රේඩ් 72 උෂ්ණත්වයේ තත්පර 15ක් රත් කරලා විනාඩි 10 උෂ්ණත්වයේ දක්වා විගසින්ම සිසිල් කරලා ශීතකරණයේ තැබීම. නැවත මං කියන්නම්. සෙන්ටිග්‍රේඩ් 72 උෂ්ණත්වයේ තත්පර 15ක් රත් කරලා සෙන්ටිග්‍රේඩ් අංශක 10 දක්වා එකවරම සිසිල් කරලා ශීතකරණයේ තැබීම. ඊළඟ ක්‍රමය තමයි අඩු උෂ්ණත්ව දිගු කාල ක්‍රමය. ඒකට කියනවා low temperature long time LTLT කියලා කියනවා. ඒකෙදි කරන්නේ සෙන්ටිග්‍රේඩ් 63 උෂ්ණත්වයේ විනාඩි 30ක් තියලා සෙන්ටිග්‍රේඩ් 10 දක්වා සිසිල් කරලා ගබඩා කර තැබීම. එතකොට මේ ක්‍රම දෙකේදීම මුළු කාලය තුලම අදාළ උෂ්ණත්වයේම ආහාරය තියන්න ඕනේ. එතකොට මේ ක්‍රමවලදී ආහාර නරක් කිරීමට බලපාන මයිකෝබැක්ටීරියම් ටියුබර්කියුලෝසිස්, සල්මොනෙල්ලා විශේෂ වගේ බැක්ටීරියා විශේෂ විනාශ වෙලා යනවා. ඊළඟ එක තමයි උපරිතාප ක්‍රමය. උපරිතාප ක්‍රමය අල්ට්‍රා හයි ටෙම්පරේචර් කියලා අපි හඳුන්වනවා UHT කියන කෙටි නාමයෙන්. මේකෙදි සෙන්ටිග්‍රේඩ් 140 150 උෂ්ණත්වයක තත්පර කිහිපයක් තැබීම කරනවා. එතකොට මේකෙදි තත්පර කිහිපයක් තැබීම නිසා සිදුවන ලොකුම වාසිය තමයි අර ඉහළ උෂ්ණත්වවලට භාජනය කරපුවාම ආහාරවල තියෙන පෝෂණ හානිය වළක්වා ගන්න පුළුවන් මේ ක්‍රමේ මගින්. හොඳයි මං හිතනවා දැන් ඔයගොල්ලන්ට තාපය භාවිතා කරමින් පරිරක්ෂණය කරන ක්‍රම පැහැදිලි කියලා. ජීවාණුහරණය සහ පැස්ටරීකරණය. පැස්ටරීකරණයේ ආකාර තුනයි. ඉහළ උෂ්ණත්ව කෙටි කාල ක්‍රමය, අඩ උෂ්ණත්ව දිගු කාල ක්‍රමය සහ උපරි තාප ක්‍රමය. ඊළඟට අපි යනවා දෙවැනි ආකාරයට අඩ උෂ්ණත්ව භාවිතයෙන් ආහාර පරිරක්ෂණය. තර මේකේ ක්‍රම තුනක් තියෙනවා. පළවෙනි එක තමයි ශීතනය, අධිශීතනය සහ ශීත වියලීම. එතකොට ශීතනය කියන්නේ සාමාන්‍යයෙන් අපි චිලින් කියලා කියන්නේ ඔය ශීතනයට. උෂ්ණත්වයේ සෙන්ටිග්‍රේඩ් 0.15 පරාසය තුල ආහාර ගබඩා කිරීම තමයි ශීතනයේදී කරන්නේ. දැන් අපි සාමාන්‍ය ශීතකරණයක සාමාන්‍ය අධිශීතකරණ කොටස හැර අනිත් කොටස තුල මේ ශීතන ක්‍රියාවලිය තමයි සිදු වෙන්නේ. එතකොට එළවලු පළතුරු නරක් වෙන්නේ නැතුව දවස් කීපයක් ගබඩා කරලා තියාගන්න පුළුවන් මේ ශීතන ක්‍රමයෙන්. එතකොට මේකෙදි ශුද්ධජීවී ක්‍රියා සම්පූර්ණයෙන්ම නිෂේධනය වෙන්නේ නැහැ. එන්සයිම අක්‍රිය වීමක් සම්පූර්ණයෙන් සිදු වෙන්නේ නැහැ. මේ ක්‍රමය කෙටි කාලීනව ගෘහස්ථ ආහාර පරිරක්ෂණය සඳහා වැදගත් වෙනවා. බොහෝ ආහාරවල පෝෂණ ගුණය පෙනුම සහ සුවඳ වෙනස් නොවි පවත්ව ගන්න පුළුවන් මේ ශීතනය කියන ක්‍රමේ. ඊළඟ ක්‍රමේ තමයි අධිශීතනය. අධිශීතනයට අපි කියනවා ෆ්‍රීසිං කියලා. එතකොට මේක සාමාන්‍යයෙන් යම් ආහාරයක මිදෙන උෂ්ණත්වයට වඩා අඩු උෂ්ණත්වයකට පත් කිරීම මගින් තමයි ආහාර කල්තබා ගන්නෙ. මේ ක්‍රමේදී සම්පූර්ණයෙන්ම ශුද්ධ ජීවී ක්‍රියාකාරීත්වය නවතිනවා. ඒ හින්දා දිගු කාලයක් අපිට තියාගන්න පුළුවන්. ප්‍රධාන අධිශීතන ආකාර දෙකක් තියෙනවා. එකක් තමයි කඩිනම් අධිශීතනය, අනිත් එක සෙමින් සිදුවන අධිශීතනය. එතකොට මේ සෙමින් සිදුවන අධිශීතනයේදී ආහාරය ඇතුලේ විශාල අයිස් කැට හැදිලා අභ්‍යන්තරයේ සිදුවීම නිසා අර ආහාරයේ තියෙන දියර පිටතට කාන්දු වෙන්න පුළුවන්. ඒකෙන් ක්ෂුද්‍ර පෝෂක ඉවත් වෙන්න පුළුවන්. නමුත් කඩිනම් අධිශීතනයේදී කුඩා අයිස් කැට විශාල ප්‍රමාණයක් හැදෙන නිසා ಗುಣ හානි වීමක් සිදු වෙන්නේ නැහැ. ඒ නිසා මෙතෙන්දී කඩිනම් අධිශීතනයේ තමයි පෝෂණ ගුණය ආරක්ෂා කරගෙන අපිට ආහාර පරිරක්ෂණය කරගන්න පුළුවන් හොඳම ක්‍රමය. ඊළඟට අපි කතා කරමු මොනවද මේ අධිශීතනයේ වාසි කියලා. අධිශීතනයෙන් අපිට දිගු කාලයක් ආහාර ගබඩා කරලා තියාගන්න පුළුවන්. පෝෂණ ගුණය බොහෝ දුරට ආරක්ෂා වෙනවා. අපිට ප්‍රවාහනය කරන්නත් පහසුයි. ඊළඟට අයිස්ක්‍රීම් වගේ නව ආහාර වර්ග නිෂ්පාදනය කරන්න පුළුවන්. වයනේ වගේ ගුණාත්මක ලක්ෂණ දියුණු කරගන්නත් පුළුවන්. ඊළඟට අධිශීතනයේ අවාසි තියෙනවා ප්‍රෝටීන් අස්වාභාවීකරණය වෙන්න පුළුවන්. ආහාරයේ තියෙන විටමින් වර්ග විනාශ වෙන්න පුළුවන්. ඊළඟට ආහාරයේ දුඹුරු පාට පුල්ලි ඇති වෙන්න පුළුවන්. ඒකට අපි කියනවා ෆ්‍රීස් බර්න්ස් කියලා. ඊළඟට අධික මුදලක් වැය වෙන්නත් පුළුවන්. ඒව තමයි අධිශීතනයේ තියෙන අවාසි. එතකොට අපි ඊළඟට කතා කරමු ශීත වියලීම කියන ක්‍රමය ගැන. මේ ක්‍රමය සාමාන්‍යයෙන් ඇත්තටම ලංකාවේ භාවිතා වෙන්නේ නැහැ. මේක අධි වියදම් සහිත ක්‍රමයක් නිසා. එතෙන්දී අපි කරන්නේ සාමාන්‍යයෙන් මේකෙදි විජලන ක්‍රියාවක් තමයි වෙන්නේ. මේකෙදි ආහාරයේ ඉස්සෙල්ලාම අධිශීතණයට භාජනය කරලා එතෙන්දී ආහාරයේ තියෙන ජලය අයිස් බවට පත් වුණාට පස්සේ ඒක යාන්ත්‍රිකව ඌර්ධව පාතනය කියන ක්‍රියාවලියට භාජනය කරලා ඝන අවස්ථාවේ සිට කෙලින්ම වායු අවස්ථාව දක්වා පත්කිරීමක් සිදු කරනවා. ද්‍රව අවස්ථාවට පත් නොවි ඝන අවස්ථාවේ සිට වායු අවස්ථාව දක්වා. ඉතින් මෙම ක්‍රමය මස් මාළු සඳහා වඩාත් යෝග්‍යයි. නමුත් වියදම අධික නිසා ශ්‍රී ලංකාවේ ස්ට්‍රෝබෙරි සඳහා විතරයි දැනට මේ ක්‍රමය භාවිතා වෙන්නේ. ඊළඟට අපි යමු ඊළඟ භෞතික ක්‍රමයට, විජලනය. මේක සාමාන්‍යයෙන් අපි ගෘහස්ථවත් ගොඩක් වෙලාවට ප්‍රායෝගික වශයෙන් සිදු කරන පරිරක්ෂණ ක්‍රියාවලියක්. මේකෙදි කරන්නේ ආහාරයේ තියෙන ජලයේ සක්‍රියතාව පහත හෙළලා ශුද්ධජීවී ක්‍රියාකාරීත්වය සහ එන්සයිමීය ක්‍රියාකාරීත්වය නිෂේධනය කිරීම. එතකොට මේ විජලනය කිරීමේ වාසි තමයි විජලනය කරපුවාම ආහාරයක බර සහ ප්‍රමාණය අඩු කරගෙන අපිට ගබඩා කරලා තියාගන්න පහසු වෙනවා. ඊළඟට ඇසුරුම් කරන්න පහසුයි, ප්‍රවාහණයට පහසුයි, භාවිතයට පහසුයි. අවාසි තමයි අධික උෂ්ණත්වයට භාජනය වීම හින්දා පෝෂක කොටස් විනාශ වෙන්න පුළුවන්. ඊළඟට භාවිතා කරන ක්‍රමය අනුව වියළන ආහාරයේ රසය වර්ණය වගේ දේවල් වෙනස් වෙලා තිබ්බොත් ඒක පාරිභෝගික රුචිකත්වයට අහිතකර ලෙස බලපෑම් ඇති කරන්න පුළුවන්. එතකොට අපි වියලීම ප්‍රධාන ආකාර කීපයකට සිදු කරන්න පුළුවන්. එකක් තමයි ස්වාභාවික සූර්යතාපය මගින් වියලීම. අනිත් එක කෘතිම ක්‍රම මගින් පාලිත තත්ත්ව යටතේ වියලීම. ඒ සඳහා අපිට පාවිච්චි කරන්න පුළුවන් යාන්ත්‍රික, එහෙම නැත්නම් මෙකනිකල් මෙතඩ්ස්, එහෙම නැත්නම් ශුද්ධ තරංග හෝ මයික්‍රෝවේව්ස්. එතකොට අපි සූර්යතාපය මගින් වියලීම ගත්තහම ක්‍රම දෙකක් අපි අනුගමනය කරනවා.